තෙරුවන් සරණයි දරුවනේ, සුබ දවසක් වේවා. දරුවනේ, මම පාසල් ගුරුවරියක්. මම මීට කලින් උගන්නපු පාසලේ මට 10 වසර පන්තියක් බාරව තිබුණා. ඒ පන්තියේ ළමයි හරීම කීකරුයි. ගුරු ගෞරවය හොඳට තිබුණා. මටත් හරීම ආදරේ. දරුවනේ, ඒ පන්තියේ හිටියා හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමෙක්. එයා පන්ති පළවෙනියා. හැම විෂයකටම ලකුණු 75ට වැඩියෙන් ගන්නවා. මම මේ කියන දවසෙත් උදේම ඒ ළමයා පාසලට ආවා. හරිම හොඳට හිනාවෙලා සතුටින් එදා පන්තියේ වැඩ කරලා ගෙදර ගියා. පහුවෙනිදා ඒ ළමයා ඉස්කෝලේ ආවේ නැහැ. ටික වෙලාවකින් අපට ආරංචියක් ආවා, ඒ ළමයා එල්ලිලා මැරිලා කියලා. අනේ, ඉතින් අපිටත් හිතා ගන්න බෑ මේ මොකද වුනේ කියලා. අපිත් ඉතින් බොහොම වේදනාවෙන් ඉක්මනින් ඒ ළමයාගේ ගෙදරට ගියා. දෙමව්පියෝ නෑ දෑයෝ විලාප දෙනවා. අහන් ඉන්න බැරි තරමට. මම දැක්කම එයාගේ අම්මා තවත් කෑ ගහනවා. බලන්න බුදු ටීචර්, මෙයා අපිට දුන්න දුක, මේ දරුවා අපිට දුන්න දුක කියලා. ටික වෙලාවකින් මම ළඟ හිටපු කෙනෙක්ගෙන් ඇහුවා, ඇයි මේ දරුවා මෙහෙම කරගෙන තියෙන්නේ කියලා. එයා කියනවා, ටීචර්, මෙයා පිරිමි ළමයෙක් ගැන හිතන් ඉඳලා තියෙනවා. ඉතින් ඊයේ ඉස්කෝලේ ඇරිලා එනකොට මෙයා දැක්කලු ඒ පිරිමි ළමයා තවත් ගෑනු ළමයෙක් එක්ක කතා කර කර එනවා. ඉතින් මෙයාට ඒ සිද්ධිය දරා ගන්න බැරි වුණා. මොකුත් හෙව්වේ බැලුවේ මොනාවත්ම නැහැ. ලියුමක් ලියලා තියලා එල්ලිලා මැරිලා. බලන්න දරුවනේ, මොකද මේ වෙලා තියෙන්නේ? ඒ වගේමයි පුතේත් මේ තවත් ඔය විදිහේ සිදුවීමක් වුණා. ඒ දරුවත් ඔහොම තමයි, බොහෝම දක්ෂ ළමයෙක්. එයා සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වුණා. A8යි B1යි ප්‍රතිඵලය. A8යි B1යි. මෙයා බලාපොරොත්තු වුණේ A9යි. ඒත් මේ ළමයා කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද කියලා කියනවනම්, මේ ප්‍රතිඵලය A8යි B1යි කියන මේ ප්‍රතිඵලය දරුවට දරා ගන්න බැරි වුණා. මෙයාත් එහෙමම තමයි. ලියුමකුත් ලියලා තියලා ළඟම තියෙන ලෙදර පැන්නා. අකාලයේ තමන්ගේ වටිනා ජීවිතේ නැති කරගත්තා. ඉතින් දරුවනේ, බලන්නකො මේ අවස්ථා දෙකම හොඳට හිතලා බලන්න. ඇයි මෙහෙම වටිනා ජීවිත දෙකක් නැති කරගත්තේ? ඒ අයට සුළු ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම ඒකට මූණ දෙන්න තියෙන බැරිකම, අපහසුතාවය. ඕනම ගැටලුවක් අභියෝගයක් ආවම අපි මොකද කරන්න ඕනේ? බුද්ධිමත්ව හිතලා නිවැරදි තීරණයක් ගන්න ඕනේ. ඕනම කෙනෙකුට ගැටලු ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපි ඒවට මූණ දෙන ආකාරය තමයි ඉතාම වැදගත් වෙන්නේ නේද? දරුවනේ, අපි සියලු දෙනාගේම ජීවිත ප්‍රශ්නවලින් අභියෝගවලින් පිරීලා තියෙන්නේ. මේ ලෝකේ ඉපදෙන ඕනම කෙනෙකුට උපතේ ඉඳලා මැරෙන තෙක්ම, උපන් මොහොතේ ඉඳලා මැරෙන තෙක්ම නොයෙකුත් අභියෝගවලට ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රශ්න, මේ අභියෝග හැමෝටම පොදු වේවා වුණාට දරුවනේ, මිනිස්සු ඒවට මූණ දෙන ආකාරය, එක එක පුද්ගලයෝ ඒවට මූණ දෙන ආකාරය වෙනස් වෙනවා. සමහරු ඔය විදිහට ප්‍රශ්නවලට මූණ දෙන්න බැරිව තමන්ගේ ජීවිතයෙන්ම සමුගන්නකොට සමහරු ඉතාමත් බුද්ධිමත් විදියට ඒවට මූණ දෙනවා, ප්‍රශ්නවලින් ජය ගන්නවා. දරුවනි, අපි අද කතා කරන්න යන්නෙත් අභියෝගවලට මුහුණ දුන් වැදගත් චරිතයක් පිළිබඳව. 10 ශ්‍රේණියේ බුද්ධාගම පෙළ පොතේ පළවෙනි පාඩම අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ. අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ, මේ අභියෝගවලට මුහුණ දුන්න මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම චරිතය තමයි මේ අපේ තිරෝගුරු බුදුන් වහන්සේ. මේ බුද්ධ චරිතය අවුරුදු 45ක් පුරාවටම අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේමයි දරුවනේ, මේ බෝසතාණන් වහන්සේ බුදුවීමට පෙර අවස්ථාවලදීත් මේ අභියෝගවලට සාර්ථකම මූල දුවිලා තියෙනවා. දැන් අපි දන්නවා බෝසත් උපත. බෝසත් උපත ලෝකේ සිද්ධ වෙන පුදුම සහගත ආශ්චර්යමත් සිදුවීමක්. දැන් ඒ සඳහා දේව ආරාධනාව ලැබුණයින් පස්සේ විශේෂ අධ්‍යයනයක් නැත්තම් පූර්ව අධ්‍යයනයක් කරනවා. එතෙන්දි පංචමහා විලෝකණය නැත්තම් පස්මහා බැලුම් බලනවා. දෙවියන් ආරාධනා කරපු පමණින්ම මේ බෝසතාණන් වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. උන්වහන්සේ මේ පංචමහා විලෝකණය තුලින් අවසාන තමන්ගේ ජීවිත අවසන් උපත පිළිබඳව පූර්ව අධ්‍යයනයක් කරා. මොකද කාලය, දීපය, දේශය, කුලය, මව් උපත ලබන්න ඕනි මොන කාලයකද, මොන දේශයකද, ඒ ආත්මෙදී මොන කුලයක උපත ලබන්න ඕනිද, එතකොට මගේ මව වෙන්න ඕනි කවුද, මේ සියල්ලම නිවැරදිව තීරණය කරගෙන උපත ලැබීමක් කරන්න ඕනි. ඇත්තටම දරුවනේ ඒක ශ්‍රේෂ්ඨ අභියෝගයක් නේද? ඒ ශ්‍රේෂ්ඨ උපත හා සම්බන්ධ වැදගත් අභියෝගයක්. ඉතින් බෝසතාණන් වහන්සේ ඒ අභියෝගයට මූණ දුන්නා. ඒ අභියෝගේ සාර්ථකව ජයගත්තා. අපි ඕනම කෙනෙක් මේ ජීවිතය හා සම්බන්ධ වැදගත් තීරණයක් ගන්නකොට හිතලා බලලා විමසලා කටයුතු කරන්න ඕන. නොසිතලා නොවිමසලා අපි ක්ෂණික තීරණ ගත්තොත් ගැටලු ඇති වෙන අවස්ථා බොහොමයි දරුවනි. දැන් අපේ ජීවිතය සකස් කරගන්නකොට, නිවැරදිව සකස් කරගන්නකොට මේ බෝසත් චරිතය අපිට හොඳ ආදර්ශයක්. ඒ වගේමයි අපි දන්නවා බෝසත් උපත සිදුවෙච්ච විගසම පියවරහතත් ලැබුවා. පියවරහතත් ලැබුවා. බෝසත් සිරිපා මේ පිළිගැනීමට නෙළුම් මල් හතක් පිපුණා. සිංහනාද පැවැත්තුවා. මේවා දරුවනේ වෙන කිසිම උපතක දකින්න නොලැබෙන පුදුම සහගත සිදුවීම්. එහෙම නේද? අපි දන්නවා දරුවනේ රාජකීය පවුලක උපත ලැබපු සිදුහත් බෝසතාණෝ සියලුම රජ සැප, සීනි දුක සීසලු, රාජ භෝජන, රම්‍ය සුරම්‍ය සුබ, ඒ වගේ මාලිගාවලට වෙලා නාටිකාංගනාවන් පිරිවලාගෙන නොඑක් විදිහට රජ සැප වින්ද කෙනෙක්. මේ රාජකුමාරයෙකුට අවශ්‍ය සියලුම ශිල්ප මැනවින් ඉගෙන ගත්ත කෙනෙක්. නීති ශාස්ත්‍රය, කඩු ශිල්පය, දුනු ශිල්ප, අතුන් හැසිරවි, ඇතුන් හැසිරවීම, අසුන් හැසිරවීම, මේ සියලුම දේවල් සර්වමිත්‍ර කියන බමුණු පඬිවරයාගෙන් ඉතාම කෙටි කාලයකින් ඉගෙන ගත්තා. හොඳින් ප්‍රගුණ කරා. කිසිම වෙලාවක ගුරුවරයාගේ හිත රිදෙව්වේ නැහැ. එකම දේ නැවත නැවත ඉගෙනීමට ගුරුවරයාට අවශ්‍ය වුණෙත් නැහැ. උන්වහන්සේ කුඩා කාලේ හරිම කීකරුයි, හරිම කරුණාවන්තයි. ගුරුවරයා උගන්වන දේ හොඳට අවබෝධ කරගත්තා. හරිම මෛත්‍රී සහගතයි, හරිම නිර්භීතයි. කිසිම අවස්ථාවක අනිත් අය තලා පෙලා කතා කරේ නැහැ. මිනිසුන්ට කෙසේ වෙතත් සතෙකුටවත් හිංසාවක් කරන්න අකමැති. තමන්ගේ වයසට ගැළපෙන දේ තමයි කරේ. රාජ බලය තිබුණ කියලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. අපි දන්නවනි දරුවනේ අද සමාජයේ ධනය, බලය තියන අය කටයුතු කරන ආකාරය, අනික් අයට හිංසා පීඩා පමුණුවන ආකාරය නේද? ඒත් සිදුහත් බෝසතාණෝ එහෙම කළේ නැහැ. කිසිම දෙයකින් උඩගුණෙත් නැහැ. ඉතාම විමසිල්ලෙන් තැනට ගැළපෙන නුවණින් තමයි කටයුතු කරේ. මේකෙන් පැහැදිලි වෙන්නේ දරුවනේ අපේ සිදුහත් බෝසතාණෝ තරුණ ජීවිතයේ අභියෝග ඉතාම සාර්ථකව ජයගත් ආකාරය. මේ සිදුහත් බෝසතාණෝ අභියෝග ජයගත් තවත් අවස්ථාවක්. තවත් අවස්ථාවක්. ඊළඟට දරුවනේ මේ සිදුහත් කුමාරයා 11 හැවිරි දිවියට අවුරුදු 16 සම්පූර්ණ වුණා. මෙතනදී මෙන්න මේ කුමාරයාට සුදුසු කුමාරියක් සරණ පාවා දෙන්න තාත්තා සුද්ධෝදන රජුරෝ කටයුතු කරා. මේ අවස්ථාවේ
නෑ දෑයෝ, මේ කුමාරයාගේ ශිල්ප දැනුම පිළිබඳ සැක කරා. ඇයි ඉතින් මේ කුමාරයාට ශිල්ප ලැබලා දුන්නේ තොර රහසේනේ? ඉතින් කවුරුත් දැනගෙන හිටියේ නෑ මේ කුමාරයා උගත් කෙනෙක් කියලා. ඒ නිසාම ඥාතීන් කවුරුත් තමන්ගේ දුව සරණ පාවලා දෙන්න කැමති වුණෙත් නෑ. ශිල්ප දන්නේ නැති කෙනෙකුට නේද? ඉතින් දරුවනේ, මේ අවස්ථාවේ කුමාරයාට සිද්ධ වුණා අනෙක් අය ඉදිරියේ, තමන්ගේ ඥාතීන් ඉදිරියේ තමන්ගේ දක්ෂතා හැකියා පෙන්වන්න. ඉතින් ඇත්තටම මේක අභියෝගයක් නේද? කෙනෙක් විවාහයට තෝරගන්නකොට නේද, කෙනෙක් විවාහයක් සඳහා තෝරගන්නකොට තමන් දන්න ශිල්ප ශාස්ත්‍ර පෙන්වන්න ඕනේ. අපි කියන්නේ වැඩ පෙන්වන්න ඕනේ කියලා නේද? ඉතින් දරුවනේ, මේ සිදුහත් බෝසතාණෝ මේ අභියෝගයටත් සාර්ථකව මුහුණ දුන්නා. අනිත් අය ඉදිරියේ තමන් දන්නා ශිල්ප ශාස්ත්‍ර මැනවින් ඉදිරිපත් කරා. මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. එදා තමන්ගේ ඥාතීන් ඉදිරියේ තමන් දන්නා කඩු ශිල්ප, අස්ව ශිල්ප, දුනු ශිල්ප, හස්ති ශිල්ප නේද, අසුන් මෙහෙයවීම නේද, මේ වගේ දේවල් වල තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ හැකියාව, නැත්නම් තමන්ගේ නිපුණත්වය පෙන්වෙන අනිත් සිළු දෙනාම පුදුමයටපත් කරමින්, අනිත් හැමෝම පුදුමයටපත් වුණාලු. මෙයාගේ දක්ෂතාවයන්, මෙතුමාගේ දක්ෂතාවයන් දැක්කලා. තේරුණාද? මෙන්න දරුවනේ, සිදුහත් කුමාරයාට මූණ දෙන්න සිද්ධ වුණු තවත් අභියෝගයක්. ඒ අභියෝගය සිදුහත් බෝසතාණෝ සාර්ථකව ජයගත්තා. දැන් ඒ අනුව සුදුසු කුල කුමරිය තෝරා ගැනීමේදී එදා තිබෙච්ච අර සිරිතට අනුව මේ සිද්ධාර්ථ කුමාරයා සුප්‍රබුද්ධ කියන රජතුමාගේ ඉතාමත් රූමත් දියණිය බද්ද කච්චහයනා නැත්නම් යසෝදරා දේවිය තෝරාගෙන විවාහ ජීවිතයට ඇතුළත් වුණා. ඇත්තටම දරුවනේ, යෞවන වයසට ආවහම තමන්ට සුදුසු, තමන්ට ගැළපෙන බිරිඳක්, ස්වාමියෙක් තෝරගන්නකොට ඉතාම බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙම නේද? ඉතාමත් බුද්ධිමත් වෙන්න ඕනේ. ඒත් අද දරුව බලන්නකෝ, කිසිම දෙයක් නැහැ, දැක්ක ගමන් කෙනෙක් සුදුසුයි කියලා ෂොන්නිකව තීරණය කරගන්නවා නේද? ඒත් දෙපැත්තේම ආශිර්වාදයේ මැද විවාහයක් සිදු කිරීම මේ තරුණ වියේ දරුවෙකු මුහුණ දෙන අභියෝගයක්. එහෙම නේද? ඒත් බලන්න මේ සිදුහත් කුමරු මෙන්න මේ අවස්ථාවේ කටයුතු කරපු ආකාරය අපේ යෞවනයන්ටත් හොඳ ආදර්ශයක්. බෝසත් චරිතය අපේ යෞවනයන්ට ක්ෂණික තීරණ ගන්න අපේ යෞවනයන්ට හොඳ ආදර්ශයක්. ඒ වගේමයි දරුවනේ, ඕනම කෙනෙකුගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගේ දරුවා, තමන්ගේ පුතා ලෝකේ ඉහළ තැනකට යනව නැත්නම් ඉහළ තැනක ඉන්නව බලන්න. ඒ බලාපොරොත්තුව මේ සුද්ධෝදන රජතුමා තුලත් කිසිම අඩුවක් නැතුව තිබුණා. රජතුමාටත් ඕන උනේ තමන්ගේ පුතා සක්විති රජු චක්‍රවර්ති රජු වෙනව බලන්න. ඒ නිසා කුමාරයාගේ හිත කලකර කිරවන, හිත කලකිරවන කිසිම දෙයක් එයා පේන්නවත් තිබ්බේ නැහැ. එතුමා තමන්ගේ පුතාට සියලුම සැප සම්පත් ලබලා දුන්නා. ඕනම තාත්තා කෙනෙක් එහෙමයි නේද දරුවනේ? මේ තාත්තත් සුද්ධෝදන රජතුමත් තමන්ගේ පුතාට උසස් විදියට ජීවත් වෙන්න, උසස් විදියට සැප විඳින්න, රම්ම්‍ය සූරම්ම්‍ය සුබ කියලා සියලුම සැප සම්පත් වලින් යුක්ත මාලිගා තුනක් කරවලා දුන්නා. අලංකාර මාලිගා තුනක් කරවලා දුන්නා. ගිහි ජීවිතය උසස් විදියට රස විඳින්න, සුදුසු විදියට රූමත් නාටිකාංගනාවන් නැටුම් ගැයුම් වැයුම් පවත්වනවා. ගිහි ජීවිතය ගැන කිසිම කලකිරීමක් ඇති වෙන්නේ නැති ආකාරයට අවශ්‍ය පරිසරය සකස් කරා. ඒ දරුවනේ, මේ කුමාරයාගේ බලාපොරොත්තුව උනේ රජසැප විඳීම නෙමෙයි. ජීවිතයේ යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් දැකීමට මේ කුමාරයාට ඕන වුණා. මේ විදිහට යථාර්ථය, විමුක්තිය හොයාගෙන යාම කුමාරයාගේ අරමුණ වුණා. ඒ වගේම කාමයේ ඇලී ගැලී කටයුතු කිරීම, රාජ්‍ය සැප මේ කුමාරයාට තවත් අභියෝගයක් වුණා. අදත් එහෙමනේ නේද? සමහර අය කාම සැප හොය හොයා ඉඳුරන් පිනවමින් නොමනා විදිහට කටයුතු කරන අය ඉන්නවනේ. එතකොට බලන්නකෝ, ඒ වගේ අයට පේන්නේ නැති පැත්තක්, ජීවිතයේ පේන්නේ නැති පැත්තක් අපේ මේ බෝසතාණන්ට පෙනුණු ආකාරය. මේ සියලු සැප සම්පත්තාව කාලිකයි කියලා දැකපු මෙන්න මේ කුමාරයා සදාකාලික සුවයක්, හැමදාම පවතින සදාකාලික සුවයක් උදා කරගැනීමේ අභියෝගයටත් හොඳට මූණ දුන්නා. බෝසතාණෝ තමන් කරන හැම ක්‍රියාවක්ම හිතාමතා හොඳින් කිරීම විශේෂ ලක්ෂණයක් වුණා දරුවනේ. අපි දන්නවනේ සිධවත් කුමාරයා ඉපදිලා දවස් 7කින් මව මිය යනවා, කලුරිය කරනවා. බලන්න, අම්මා කෙනෙක් නැතිව හැදෙන ගොඩාක් දරුවෝ මොකද වෙන්නේ? නොමග යනවා, ජීවිතය අසාර්ථක කරගන්නවා. එහෙමනේ නේද? ඒත් මේ බෝසතාණෝ ඒ ගැන හිත හිතා කාලය ගත කළේ නෑ. එකම දෙයක් ගැන හිත හිතා පසුතැවි තැවි කාලය ගත කරේ නෑ. බොහෝම හොඳට දුරදිග බලලා හොඳට කටයුතු කරා. ඒක බෝසතාණන් වහන්සේට ජයගන්න බැරි අභියෝගයක් උනේ නෑ නේද? ඒක බෝසතාණන් වහන්සේට ජයගන්න බැරි අභියෝගයක් උනේ නෑ. බෝසත්තුමා ටිකෙන් ටික වයසින් නුවණින් මුහුකුරා යනවත් එක්කම තමන් මේ ගත කරන ජීවිතය තමන්ගේ තෘප්තියට සතුටට උපකාරී වෙන්නේ නැහැ කියලා මේ සිධවත් බෝසතාණන් අවබෝධ කරගත්ත දරුවනේ. මාලිගාවෙන් පිටත තියෙන ලෝකය දැකගන්න කුමාරයාට ඕනි වුණා. උයනට යන අතරමඟදී සතර පෙර නිමිති මහල්ලේ ලෙඩේ මලමිනියක් පැවිදිරුවක් කියන ඒවා දකින්න ලැබුණා. මොකද උනේ? බොහොම බුද්ධිමත් මේ කුමාරයාට මේවා තුලින් ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වුණා. අපි හැමදෙනාම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේ කියන දේවල් අවබෝධ කරගත්තා. ඉතින් මේකෙන් මිදීම සඳහා මාර්ගය තීරණය කරා. මෙන්න මේ විදිහට දරුවනේ සියලුම යසයිසුරු රජසැප මැද ජීවිතේ ගොපු මෙන්න මේ කුමාරයා විමසිලිමත්ව කටයුතු කරපු නිසාම ජීවිතේ යථාර්ථය ඇත්ත තමන් ගෙවන ජීවිතේ නෙවෙයි කියන එක අවබෝධ කරගත්තා. ජීවිතේ යථාර්ථය කියන්නේ තමන් මේ ගෙවන ජීවිතේ නෙවෙයි කියන එක අවබෝධ කරගත්තා. ලෙඩවීම, මහලු වීම කියන ඒවා සියලුම දිනාට මුහුණ දෙන්න සිදුවෙන අනිවාර්ය දෙයක් විදියට තේරුම් අරගෙන ඒ අභියෝගේ ජය ගන්න එතෙන් පටන් මේ කුමාරයා කටයුතු කරා. සරල සැහැල්ලු පැවිදි දිවියට ඇතුල් වීම සංසාරික අභියෝග ජය ගැනීමට එකම මාර්ගය කියන එක අවබෝධ කරගත්තා. එකම මාර්ගය කියන එක තේරුම් කරගත්තා. ඊට පස්සේ මේ කුමාරයා කටයුතු කරේ අමුතුම විදිහකට. කුමාරයාට එදාම ආරංචි වුණා තමන්ගේ බිරිඳට යසෝදරා දේවියට පුත් කුමාරයෙක් ඉපදුනා කියන එක. උන්වහන්සේ ප්‍රාර්ථනා කරපු මේ බලාපොරොත්තු වූ ගමනට ඒකත් බාධාවක් කියලා සලකපු බෝසතුන් එතෙන්නුත් මිදීමට කටයුතු කරා. තමන්ට උපන් දරුවා තමන් ප්‍රාර්ථනා කරපු බලාපොරොත්තු වූ ගමනට බාධාවක් කියලා හිතපු බෝසතුන් ඒකෙමුත් මිදීමට කටයුතු කළා. තමන්ට දාව උපන් පුතු වෙනුවෙන් තමන් ගිහිගෙයි රැඳුනොත් මොකද වෙන්නේ? තවත් මේ වගේ පුතාල සුව දහස් ගණනක් සංසාර සාගරයේ ගිලි ගිලි දුකට පත්වෙනවා කියන එක අවබෝධ කරගත්ත එක පුතෙක් වෙනුවෙන් මගේ පුතා වෙනුවෙන් මම මෙතන රැඳුනොත් තවත් සුව දහස් ගණනක් මේ වගේ පුතාලා සංසාර සාගරයේ ගිලෙනවා දුකට පත්වෙනවා කියන එක අවබෝධ කරගත්ත මේ සිදුහත් බෝසතාණෝ මොකද කරේ? දුකින් මිදීමේ මඟ සොයා යාමේ ස්ථීර වූ අදිෂ්ඨාණයෙන් ඒ අභියෝගයටත් දරුවනේ සාර්ථකව මූණ දුන්නා. ඉතින් බලන්නකෝ දරුවනේ, දැන් සාමාන්‍යයෙන් දරුවෙකුගෙන් වෙන්වීම ඒ විතරක් නෙමෙයි, එදිනම උපන් තමන්ගේ කුල්ලු දොල් දරුවගෙන් වෙන්වීම තාත්තා කෙනෙකුට කොහොමත් කරන්න බැරි දෙයක්නේ නේද? ඒත් ඉතින් අනිත් අයගේ යහපත වෙනුවෙන් ඒ අමාරුම කාර්යයන් පවා මෙන්න මේ බෝසතුන් සිදු කරපු ආකාරය, මේ අමාරුම අභියෝගයටත් උන්වහන්සේ සාර්ථකව මූණ දුන්නා. තේරුණා නේද දුවේ පුතේ? සිදුහත් කුමරුගේ ඉතාමත් අලංකාර රූපය, තේජස දැකපු කිසා ගෝතමිය, කිසා ගෝතමිය කියන සාක්‍ය කුමරිය නිබුත පද කියමින් මොකද කරේ? ඔහුගේ ගුණ කතනයක්, ගුණ වර්ණනයක් කරා. මොකද්ද එතනදී කිව්වේ? මේ වගේ පුතෙක් ලැබපු අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ඉතාමත් නිවුණු තැම්පත් අය. බලන්න දරුවනේ, දෙමව්පියන් කොච්චර සතුටු වෙනවද? දෙමව්පියන් කොච්චර සතුටක්ද දෙමව්පියන්ට තමන්ගේ පුතාගේ ගුණ කියනකොට නේද? ඒ වගේ දරු හරිම වාසනාවන්තයි. දෙමව්පියන් සතුටු කරන දරු හරිම පින්වන්තයි පුතේ. මේ සිදුහත් කුමාරයාත් අන්න එහෙමයි. අනිත් අය අතර බොහොම කැපී පෙනෙන චරිතයක් වුණා. බොහොම තැම්පත් දරුවෙක් වුණා. දකින දකින අයගේ ප්‍රශංසාවට ලක් වෙන කෙනෙක් බවට පත් වුණා. සුදුසු කාලයේ, තරුණ කාලයේ සුදුසු දේ විමසුන් නුවණින් කිරීම නිසාම, විමර්ශනාත්මකව විමසලා සොයලා බලලා කිරීම නිසාම මේ කුමාරයාට බොහෝම අභියෝග ජය ගන්න පුළුවන් වුණා. ඒ වගේමයි කිසා ගෝතමී කියනවා මේ වගේ ස්වාමීක ඇති බිරිඳත් නිවුණු කෙනෙක්, සැනසුණු කෙනෙක් කියලා. බලන්නකෝ කීකරු පුතෙක් විදියට, යහපත් ස්වාමි පුරුෂයෙක් විදියට සාර්ථක ජීවිතයක් මේ සිදුහත් කුමරු ගෙන ගියපු බව තමයි මේකෙන් කියවෙන්නේ නේද? ඒ වගේම දැන් මේ සතර පෙරනිමිති වල දැක්වෙන අර උපසාන්ත නිවුණු පැවිදුරුව දැකීමෙන් පැවිද්ද ලබා ගැනීමට කුමරුගේ හිතේ ඇතිවෙච්ච ආශාව, ඇල්ම, කැමැත්ත මේ නිබුත පද වගේ දේවල් ඇසීමෙන් කිසිම විදියකින් වෙනස් කරගත්තේ නැහැ, වෙනස් වුණේ නැහැ. දැන් බලන්න දරුවනේ, අපි නම් කවුරු හරි අපේ හොඳක් කියනවනම්, අගේ කරනවනම් අපි බොහොම උඩඟු වෙනවා නේද? අපි බොහොම කැමති. ඒත් මේ සිදුහත් කුමාරයා කිසි විදියකින් වෙනස් වුණේ නැහැ. කාටවත් වෙනස් කරන්න බැරි වුණා. තමන්ගේ අදිෂ්ඨානය නේද නිවැරදි අරමුණ කරා යනකොට කිසිම දෙයක් බාධාවක් කරගත්තේ නැහැ. එන සියලුම බාධාවන් අභියෝගවලට සාර්ථකව මූණ දුන්නා. සිදුහත් කුමාරයා සියලුම යසයිසුරු මැද තමයි හැදුනේ වැඩුනේ. මං අර කිව්වේ නාටිකාංගනාවන් පිරිවරාගෙන හිටියේ. ඒත් මොකද වුනේ? කාලයත් සමගම එතුමාට අවබෝධ වුණා, උන්වහන්සේට අවබෝධ වුණා මේ කමින් බොමින් ප්‍රීති වෙමින් ඉන්න මේ ජීවිතයේ කිසිම හරයක් නෑ කියන එක. කොහොම හරි පැවිදි වෙන්න ඕනි කියන මේ ධාර්මික දැහැමි අදිෂ්ඨානයෙන් තමයි උන්වහන්සේ කටයුතු කරේ. ඒ නිසාමයි දරුවනේ එතුමාට ගොඩාක් අභියෝගවලට මූණ දෙන්න සිද්ධ වුණේ. ඒ වගේමයි දරුවනේ ඒ සියලුම අභියෝග මේ සිදුවත් බෝසතාණෝ ජයගත්තා. එහෙම ජය ගන්න පුළුවන් උනේත් අන්න ඒ නිසාමයි. තේරුණාද? තාත්තගේ, පිය රජුගේ, එහෙම නැත්නම් සුද්ධෝදන රජතුමාගේ එකම බලාපොරොත්තු උනේ තමන්ගේ පුතා සක්විති රජ චක්‍රවර්ති රජ බවට පත් කිරීම. සක්විති රජු කියන්නේ දරුවනේ රජුන්ගේ රජු. රජුන්ගේ රජු කියන්නේ ආදර්ශමත් පාලකෙක්. ආදර්ශමත් පාලකෙක් බවට පත් කිරීම තමයි තාත්තගේ බලාපොරොත්තු උනේ. ඒ දරුවනේ පුතාගේ සිදුවත් කුමාරයාගේ බලාපොරොත්තුව උනේ මේ සියලුම දේවල් හැර දාලා ගිහිල්ලා පැවිදි බව ලබා ගැනීම. තාත්තා බලාපොරොත්තු උනේ සක්විති රජ වෙනවට, රජ කිරීමට පුතා සක්විති රජ කරන්න. හැබැයි පුතාගේ බලාපොරොත්තු උනේ මේ සියලුම දේවල් හැර දාලා ගිහිල්ලා පැවිදි බව ලබා ගන්න. තේරුණා නේද? සක්විති රජ වෙලා සැප සම්පත් විඳිනවට වඩා මුන්වහන්සේ බලාපොරොත්තුනේ මොකද? ලෝක සත්වයා දුකින් මුදවා ගැනීම සඳහා නොයෙකුත් දුක් විඳීමට මේ බෝසත්තුන් කැමති වුණා. මේ සිදුවත් කුමාරයා කැමති වුණා. අනිත් අය වෙනුවෙන් බොහෝම දුක් විඳින්න සිදුවත් කුමාරයා කැමති වුණා. සක්විති රජ වුණාට එයාටත් සංසාරේ මේ ජාති ජරා ව්‍යාධි මරණවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද? ඉපදෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා නේද? මේ සියල්ලටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් වළක්වන්න බැහැනේ. ඒත් තමන් නිවන් මාර්ගය හොයාගත්තොත් එහෙම දුකින් මිදීමේ මඟ සොයාගත්තොත් එහෙම දුකින් මිදුනොත් එහෙම මොකද්ද වෙන්නේ? තමන් විතරක් නෙමෙයි තමන්ගේ ආදරණීයයන් කවුද? අම්මා, තාත්තා, යසෝදරා දේවිය, රාහුල පුතා, ඒ වගේම සියලුම සත්වයෝ, සියලුම නෑදෑයෝ, සියලුම හිතමිත්‍රයින් මේ සංසාර කතරින් ඉතර කරගන්න පුළුවන් කියන එක තේරුම් ගත්තා. බලන්න දරුවනේ, අද සමාජයේ ගොඩක් අය තමන් ගැන, තමන්ගේ අයගේ සැප සම්පත් ගැන, තමන්ගේ අයගේ සුඛ විහරණය, සැප පහසුව විතරයිනේ හිතන්නේ. තමන්ගේ ලාභය, තමන්ට වාසිය, තමන්ගේ වාසිය සඳහා ඕනම ජරා වැඩක් කරන්න ලෑස්තියිනේ නේද? ඒත් බලන්නකෝ, අපි මේ සිදුහත් බෝසතාණෝ අනිත් අයගේ යහපත, සැපත, සතුට වෙනුවෙන් ක්‍රියා කරපු ආකාරය නේද? දැන් භද්‍ර යෞවන වයසේ ජෝන් වියේ ඉන්න කෙනෙකුට මේ පස්කම් සැප අතහරින එක ලේසි වැඩක් නෙවෙයි. ඇස කන නාසය නේද? ඉතින් අපි ස්පර්ශයේ පුදුම විදියට අපි සැප සම්පත් විදිමින් පිනවන්න අපි හරි ආසයි. එතකොට මේ බද්ද යෞවන වයසේ ජෝන් වියේ ඉන්න කෙනකොට මේ පස්කම් සැප අතහරිනවා කියන එක ලේසි වැඩක් වෙන්නේ නැහැ. දරුවනි, ඒ අය හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ ඇස කන නාසය දිව පිනවන්න. දැන් ලස්සන රූපයක් දැක්කොත් අපි මොකද කරන්නේ? අහක බලා ගන්නවද? ලස්සන රූපයක් දැක්කොත් එහෙම අපි හැරිලා හරි බලනවනේ. හරි ලස්සනයි කියලා අපි අහක බලා ගන්නේ නැහැනේ නේද දරුවනේ? ඒ වගේමයි දැන් මෙහෙම බලන්නකෝ, මිහිරි හඬක් ඇහුනොත්, ලස්සන හඬක් ඇහුනොත් අපි කණේ ඇඟිලි ගහ ගන්නවද? නැහනේ නේද? ඒ වගේමයි දැන් අපි හිතමුකෝ, හොඳ රසවත් දෙයක් තිබුණොත් එහෙම මොකද වෙන්නේ? රස දෙයක් තිබුණොත් එහෙම අපි මොකද කරන්නේ? හොරෙන් හරි කණ්ඩ බලනවා. එහෙමනේ, හොරෙන් හරි කනවා. එහෙම තමයි අපි කවුරුත් මේ ආසාවන් පසුපස ලුහු බැඳගෙන යනවා. අපි ඒ පස්සේ තමයි යන්නේ. ඒවට අපි සිදුවත් බොසතාණු සිදුවත් කුමරුත් එහෙමම තමයි ඉතින්. යෞවන වයසනේ. නේද යෞවන වයසනේ බොසතාණු සිටියෙත්. ඒත් උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ මොකද කරේ? ඒ සියලුම ආශාවන්, ඒ සියලුම අවශ්‍යතා අර උදේ පාන්දර බිමට හෙලන කෙළ පිඩක් විදිහට විසි කරලා දැම්මා. ඉවත දැම්මා. නේද? මෙතුමාට තව දින 7කින් ලැබෙන්න තිබුණේ සක්විති රජකම, චක්‍රවර්තී රජකම. මේ සක්විති රජකම කිව්වේ අර මම කලින් කියපු විදිහට රජුන්ගේ රජු. අනෙක් අයට ආදර්ශමත් පාලකෙක්, ප්‍රහාන්ත රැසකම නායකයෙක්. එතකොට මේ සියලුම දේවල් මොකද කරේ? මොහොතකින් අතහැරලා දාලා තමයි මෙතුමා අනිත් අය වෙනුවෙන් කටයුතු කරේ. අනිත් අයගේ යහපත වෙනුවෙන්, අනිත් අයගේ සතුට වෙනුවෙන් කටයුතු කරේ. තේරුණාද? බලන්න දරුවනේ, කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරනවද? කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරනවද කියලා බොහොම අය හිතන්නේ අද සමාජයේ තමන්ගේ වාසිය ගැන, තමන්ගේ සතුට ගැන, තමන්ගේ සැපත ගැන. එහෙමනේ. දැන් අර 7 දිනකින් ලැබීමට තිබුණු සක්විති රජකම, ඒ වගේම තමන් පණමෙන් ආදරය කරපු යසෝදරාව, තමන් පණ වගේ ආදරය කරපු මේ යසෝදරාව, එදාම තමන්ට දාව උපන් රාහුල කුමාරයා, තමගේ දෙමව්පියෝ, ඥාතීන්, මේ සියල්ලම අතහැර දාලා තමයි උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වුනේ. අපිට නම් ඕක කීයටවත් කරන්න පුළුවන්ද? 7 දිනකින් ලැබීමට තිබූ සක්විති අද රජකම ගන්න බොහෝ දෙනා බොහෝ දේවල් කරනවා. නේද? ඒ වුණාට මෙතුමාට 7 දිනකින් ලැබීමට තිබුණු සක්විති රජකම. ඒ වගේම තමන් පණමින් ආදරය කරපු, ගොඩාක් ආදරය කරපු යසෝදරා දේවිය, තමන්ට දාව උපන් පුත් කුමාරයා රාහුල කුමාරයා ඉදාමයි ඉපදුනේ. මූණවත් දැකලා නැහැ. තමන්ගේ දෙමව්පියෝ, ඥාතින්. ඒතර මේ සියලුන් දේවල් අතහැර දාලා තමයි උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වුනේ, පැවිදි බිමට ඇතුළු වුනේ. ඒ වගේමනේ අර නාටිකාංගනාවන් පිරිවරාගෙන රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාවන්. නේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන සුකෝපභෝගී සැප සම්පත් බහුල මාලිගාවන්. සිනිදු කසීසලු රාජ භෝජන මේ සියල්ලම අතහැර දැම්මේ තමන් ගැන පමණක් හිතලා නෙමෙයි, තමන් ගැන විතරක් හිතලා නෙමෙයි, සියලු දෙනාම සංසාර දුකින් නෙතර කරවීමේ බලාපොරොත්තුවෙන්. පෘථග්ජනයෙකුට, රහත් නොවෙච්ච පෘථග්ජනයෙකුට අපි වගේ මේ සියලුම දේවල් අතහැර දැමීම දරුවනේ ලේසි නෑ. මොකද බෝසත්තුමා මේ වෙනකොට රහත් වෙලා හිටියෙත් නෑනේ. ඒත් ඒ අපහසු සියල්ලක්ම, ඒ අපහසු කහරයන් සියල්ලම ඉවත දානකොට මේක මහත් අභියෝගයක් වුණා. ඒක ලේසි පාස් වෙන අභියෝගයක් වුණා. ඒ අභියෝගයක් දරුවනේ මේ බෝසත්තුමා ඉතාම සාර්ථක විදියට ජය ගත්තා. දැන් බලන්නකො බෝසත්තුමා ජයගෙන තියෙන අභියෝග. අබිනිෂ්ක්‍රමණය කරනකොට, පැවිද්දෙකු වෙලා සත්‍ය සොයාගෙන යනකොට ඒක මහත් අභියෝගයක්. ඒත් උන්වහන්සේ මේ ජීවිතෙන් සමුගෙන, ජීවිතෙන් සමුගෙන කියලා කියන්නේ ගිහි ජීවිතෙන් සමුගෙන අබිනිෂ්ක්‍රමණය කරලා පැවිද්දෙකු වෙලා සත්‍ය සොයාගෙන ගියා. අවුරුදු 6ක්, 6 වසරක දුෂ්කර ක්‍රියාව ඉතාම මහත් අභියෝගයක් වුණා. තේරුණ රජසැප විඳපු කෙනෙකුට සිරුරට අනන්ත අප්‍රමාණ දුක් දෙනවා කියන එක මහත් අභියෝගයක් වුණා. මෙහෙම බලනකොට මේ අනුව විවිධ අභියෝග ජය ගනිමින් තමාගේම පාරමී ශක්තිය මත සියලුම කෙලෙස්, සියලුම ආශාවන් නැති කරලා, දුරු කරලා, ලෝතුරා බුදු බවට පත්වීමම මේ කුමාරයා ගත්ත ලොකු අභියෝගයක්. බුදු බවට පත්වීමට මේ කුමාරයා සමත් වුණා දරුවනේ. තේරුණා නේද? බලන්න බලන්න දරුවනේ, මේ බෝසත් චරිතය ඇත්තටම අභියෝග රහසියකින් පිරී තිබුණු එකක්. උන්වහන්සේගේ ජීවිතය දිහා බලන්න. උන්වහන්සේගේ ජීවිතය මේ සුවඳ මල් පොකුරු වලින් විතරක් යුක්ත චරිතයක් නෙමෙයි. ගල් මුගුරු පවා ලැබුණු අවස්ථා තිබුණා. ගල් මුගුරු පවා ලැබිච්ච අවස්ථා තිබුණා. ඒ දරුවනේ ඒ සියල්ලම මේ කුමාරයා ජයගත්තා. හැම අභියෝගයකටම නොසැලී මුහුණ දුන්නා. ඒ සඳහා ඉවසීම, කැපවීම, අදිෂ්ඨානය මුල් කරගත්තා. අන්තිමට මොකද? අවසානයේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා දහම් අමාවැස්සෙන් සියලුම සතුන් සනසාලන්න පුළුවන් වුණා. එහෙම පුළුවන් වුණත් මෙන්න මේ උත්සාහය කැපවීම නිසාමයි. දැන් බලන්න දරුවනේ, අපේ ශිෂ්‍ය ජීවිතය මම අර මුලින් කියපු විදියට පුංචි ප්‍රශ්නයක් ඇති වුණු ගමන් මොකද කරන්නේ? ඒකට මූණ දෙන්න බැරුව ජීවිතේ පවා විනාශ කරගන්නවා. ඒත් මං අර මුලින් කියපු කතා මතකයි නේද? ඒත් අපිට මේ බෝසත් චරිතය, බෝසත් චරිතය ආදර්ශයට අරගෙන අපේ ජීවිතේ සකස් කරගන්න පුළුවන්. ඉගෙනීමේ නිරත වෙන අපිට, ඉගෙනීමේ කටයුතු කරන අපිට නොඑක් බාධක, නොඑක් දුක්ඛම් කටුළු වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනේ නේද? යම් කිසි වැඩක ආරම්භය, පවත්වාගෙන යාම, අවසානය මේ මොන අවස්ථාවකදී වුණත් නොඑකුත් අභියෝග වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. හොඳ අවබෝධයකින්, හොඳ අදිෂ්ඨානයකින් යුක්තව අපි කටයුතු කරනකොට අපිට ඒවට සාර්ථකව මූණ දෙන්න පුළුවන් වෙනවා. අභියෝග ඉස්සරහ අපි බියෙන් ඉන්නකොට, කම්මැලිව, ඔතෑනිව ඉන්නකොට ඉදිරියත් බලන්න බෑනේ, ඉදිරියට යන්න බෑනේ පුතේ. බලන්න සමහරු ජීවිතය ගැන කිසිම අරමුණක් නැහැ. යම් කිසි දෙයක් කරනකොට තමන්ගේ උත්සාහය අසාර්ථක වෙච්ච ගමන්ම මොකද කරන්නේ? පසුබට වෙනවා. එහෙම වෙන්න හොඳ නැහැ. නැවත උත්සාහ කරන්න ඕනේ. පරාජය තුලම ජයග්‍රහණේ මාවත තියෙනවා කියලත් කියනවනේ. කතාවක් තියෙන පරාජය තුලම ජයග්‍රහණේ මාවත ඇත කියලත්. එහෙමනම් ඇතිවන බාධක ඉදිරියේ, අභියෝග ඉදිරියේ නොසැලී උපායශීලීව නේද උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි දුවේ පුතේ අපි බෝසත් චරිතයෙන් ප්‍රයෝජනගත් දරුවන් වෙන්නේ. මෙන්න මේක තමයි දරුවනේ අපි දැන් කතා කරපු පාඩම. මේ තමයි සිදුහත් බෝසතාණෝ අභියෝග ජයගත් ආකාරය. සිදුහත් බෝසතාණෝ අභියෝග ජයගත් ආකාරය. එහෙමනම් සිදුහත් බෝසතාණන්ගේ මේ අභියෝග ජයගත් මේ චරිතයෙන් අපිටත් ගොඩාක් ආදර්ශ ලබා ගන්න පුළුවන්. අපිටත් බොහෝ ආදර්ශ ලබා ගන්න පුළුවන් වෙනවා. අපිත් අපේ ජීවිතේ සකස් කර ගන්නකොට පුංචි පුංචි ගැටලු අභියෝග හමුවේ අපි හඬා වැළපෙන්නේ නැතුව, අපේ ජීවිතේ අපි වැටෙන්නේ නැතුව, මම අර මුලින් කියපු විදිහට ජීවිතෙන් සමුගන්න උත්සාහ කරන්නේ නැතුව නේද, ජීවිතේ විනාශ කරගන්න උත්සාහ කරන්නේ නැතුව, පුංචි ප්‍රශ්නයක් ආවයින් පස්සෙයින් පලා යන්නේ නැතුව අපි ඒවට සාර්ථකව මූණ දෙන්න ඕනි. බෝසත් චරිතයෙන් අපිට ගන්න තියෙන ආදර්ශ තමයි ඔය. තේරුණා නේද? ඒ චරිතේ ඒ පාඩමෙන් දරෝනේ. එහෙනම් අපිට ගොඩාක් ආදර්ශ ගන්න පුළුවන්. ඒ ආදර්ශ අරගෙන අපිත් අපේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරමු. තේරුණා නේද? එහෙමනම් අපි දැන් මේ පාඩමෙන් අභ්‍යාසයක් දෙන්නම්. දැන් පොතක් පැන්සලක් ළඟ ඇතිනේ නේද? එහෙනම් මෙන්න මේ ප්‍රශ්න ටික ලියා ගන්නකො. පළවෙනි ප්‍රශ්නය තමයි, අභියෝගයක් යනු කුමක්ද? අපි අභියෝගයක් කියන්නේ මෙන්න මේකයි කියන එක තමයි ලේ අභියෝගයක් යනු කුමක්ද? හරිනේ. දෙවෙනි ප්‍රශ්නය බෝසත් චරිතය තුලින් බෝසත් චරිතය තුලින් උන්වහන්සේ මුහුණ දුන් අභියෝග මොනවාදැයි පෙළගස්වන්න. හරිනේ. තුන්වෙනි ප්‍රශ්නය බෝසත් චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ මොනවාද? එහෙමනම් දරුවනේ මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු ඔයාලා ලියලා ඔයාලගේ දැනුම නිවැරදි කරගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්නත් පුළුවන්. මගේ ෆෝන් නම්බර් එකත් මම දෙන්නම්කෝ, ඒකත් ලියාගන්න එහෙනම්.
0711 79 76
මොකක්කෝ ගැටලුවක්, විශේෂ ප්‍රශ්නයක්, ගැටලුවක් තියෙනවා නම් මගෙමුත් අහන්න පුළුවන් ওই නම්බර් එකට කෝල් එකක් දීලා. එහෙමනම් දරුවනේ අදට මම ඔයාලගෙන් සමුගන්නම්. මම බදුල්ල විහාර මහදේවි විදුහලේ බුද්ධාගම විෂය ප්‍රධාන මල්ලිකා ගුරුතුමිය. සියලු දෙනාටම තෙරුවන් සරණයි.